දැන් මේ විදිහට ಗುಣ වඩනකොට තේරුම් ගන්න ඕන හරියක් තියෙනවා. මෙන්න මෙහ මුලින්ම මේ කර්මස්ථානෙට අවශ්‍ය කරන අපි ඉස්සලා කිව්වා මොන ක්‍රමයකින් හරි තමන් මේ ලෝකෙට අයිති හරියක්. ඒ ලෝකයේ තුල මමය කියන්නේ මගේය කියන්නේ මගේ ආත්මය කියලා ගන්න සාරත්වයක් නැහැ කියන එක. මූලික වැටහීමට එන්න ඕන නිකන් කිව්වට බෑ ධර්මානුකූලව තේරුම් අරගෙන. අපි බෞද්ධයනේ බෞද්ධාගමේ කියා තියෙන්නේ මෙහෙමනේ ඒකින්ද අපි ලෝකමයි කියන්නේ කියලා හැම කිව්වට නම් හරියන්නේ නැහැ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මෙහෙම කිය කියට තේරෙන්නේ නැහැ. හිතට එකගම ඒක එහෙම කියන්නේ ඇයි කියලා දකින්න ඕන. මේ දකින්නකොට අපි එකින් එකට තෝරා ගන්න ඕනේ. දැන් මම කියනකොට මට ආව හැඟීම මොකක්ද? අපි ඒකත් දකින්න ඕනේ ඉස්සෙල්ලා. ලෝක සම්මතයේ මේ කයට කතා කරන්න වචනයක් මේ ජීවත් වෙන එකට කතා කරන්න වචනයක් නැති හින්දා ඒකට දාමු වචනේ මම කියන එක හින්දා මම ඒ නිසා කතා කරනවා තමයි කියන්නේ. එහෙම නැත්නම් මේ වම කියලා කතා කරන්නේ වෙන ඊටහා දෘෂ්ටියකට වැදිලාද? මෙන්න මේක හොඳින් තෝරා ගන්න ඕනේ. මම කියනකොට මොනවද මතක් වෙන්නේ? මේ ගතා හිතා යහ කළා මම කියලා තව වුණාටත් මම කියනවා. මේ ගතා හිතා යහ කරු දෙයකට මම කියනවා. නැත්නම් මේ ගතා හිතායි මුල් කරගත්ත සැලක් මුල් කරගෙන මම කියනවා. දැන් මෙන්න මේක ඉස්සරහ මුලින් හොයා ගන්න ඕනේ. එහෙම හොයාගත්තහම විමර්ශනය කළ බලන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දුන්නු. ඕක මම නෙමෙයි ඕක මගේ නෙමෙයි ඕක මගේ ආත්මෙ නෙමෙයි කියලා නිකම්ම ඉල්ල කරලා නිකන් හිටියේ නෑ. උන්වහන්සේ අපිට දුන්නේ ඕක මම වෙනවද මගේ වෙනවද මගේ ආත්මය කියන එකට ගැලපෙනවද කියලා. මෙන්න මේ කර්ණෝනුව සලකලා හිතලා බලන්න. මෙන්න මේ ටිකයි වටිනාම බුදුදහම. ඔය මම කියන එක මම වෙනවද කියලා මෙන්න මේ අනුව හිතලා බලන්න. ඔය මගේ කියන දේවල් මගේ වෙනවද කියලා මේ අනුව හිතලා බලන්න. මගේ ආත්මය කියලා එකක් කියනවනම් ඒක මගේ ආත්මය කියන එකක් වෙනවද කියලා මෙන්න මේ කරුණු අනුව විමසලා බලන්න. තමන්ට ගෝචර කරාත ඥාන ගෝචර ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ කොයි කාලයකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ධර්ම කතා ධර්මතාවය වෙනස් වෙන්නේ. ඒ ධර්මතාවය අදත් එකයි මතුත් එකයි පෙරත් එකයි වෙනස් වෙන්නේ හේතු නැහැ. ඒක හේතු නැද්ද කියලා විමසලා බලන්න. විමසලා බලලාම නිගමනය කරගන්න. ඕකයි බුදුන් අහන්නේ මේ දේශනා කරපු වළියද ගන්න එපා. ඒක ඇත්ත කියලා අපි විශ්වාසයෙන් විතරක් අදහගෙන ඉන්න එපා. විවර්ධනය කරන්න. ඥාන ගෝචරයි. ඒකයි බුදුන් අහන්නේ ඥාන සම්පවිත වෙන්නේ නැතුව දේශනා කළේ ඥාන සම්පවිත නොවන මොහොතක අවදාවත් මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. ඥාන සම්පවිත නැති මොහොතක මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඒ ඥාන සම්පවිත යථාර්ථයෙන් දකින මොහොතකයි මේ මාර්ගය වැඩෙන්නේ ඵලය ලැබෙන්නේ. නැ ඥාන සම්පවිත වෙන්න බෑ තමන් විමසලා තමන් තීරණය කරන්නේ නැතුව. ඔබ තේරුම් ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන් දේශනා කරනවා මේ කරන හැටි. ධාතු මනසිකාරයේ බල නැහැ. දැන් අපි පිටින් මොනව හරි ගන්නවා. කන බොන ආහාර. ජලයේ බොනවා. ආපෝ ධාතුව කියන කොටසේ තියෙන කොටස. පඨවි ධාතුව ආහාරත් එක්කලා ගන්නවා. ඒ ගත්තේ වට මොකද වෙන්නේ? මේ කය හැදිලා තියෙන්නේ මොනවැන්ද? ඒ ගන්න ආහාරයෙන් කොටසක් මුත්‍රා වලින් අර ගත වෙන ආපෝ ධාතු වලින් පිට වෙලා යනවා. මල පහ වලින් පටවි ධාතු කොටසක් පිට වෙලා යනවා. කොටසක් ඇඟට උරා ගන්න. උරා ගතකින් ඇඟ හැදෙනවා. ඊට පස්සේ ධාරියේ තෙල් කුණු ආදී වශයෙන් දිග දිගා ගිය කොටස මේකෙන් පිට වෙලා යනවා. කොහටද යන්නේ? ලෝකෙම ගත්ත ආපෝ ධාතුව ලෝකෙටම ගියා. ලෝකෙන් ගන්නකොට ඒකේ මැමෙක් හිටියද? ගත්තේ මමෙද්ද? ආපෝ ධාතුව මමෙක් වුණාද? බොන වතුර මමද? ඒ වතුරේ මේ කයට ගත්තාම ඒ වතුර මිසක් වෙන එකක් තිබුණාද? කය දිනනකොට වතුර මමද? කයින් පිට වෙලා ආයි ලෝකෙට ගියා මුත්‍රා වශයෙන් ආදී ලෝකෙට ආ බැහැර කළා. බැහැර කරුවේ මමද? එන ආපෝ ධාතුව. ආහාර වශයෙන් පඨවි ධාතුව වශයෙන් ගත්තා බත් හරි මොනවා හරි ගන්නවා. ගන්න කෑම ජාති. ඒ මමද? ඒකම කොටසක් ඇඟ ඇතුලේ තියෙනවා. ඒ ඇඟ ඇතුලේ තියෙන කොටස මමද? ඒකම පිට වෙලා යනවා ලෝකෙට. මම පිට වෙලා ගියාද? එහෙනම් පටවි ධාතුව ගත්තා. පටවි ධාතුව ඇතුලේ හැදෙනවා. පටවි ධාතුව පිට උඩ වෙන එකක් වුණා. විවර්ෂණය කළා බලන්න. ලෝකේ ඒ ඒ දේට ගැබ් වෙච්ච උෂ්ණ ගතියක් තියෙනවා. තේජෝ ධාතුවක් තියෙනවා. ඒක මමද? තේජෝ ධාතුව කියන්නේ මමද? ඒක මේ කාය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ගතේ වෙන අරගෙන. අපි කියනවා කැලරි අරවා මේවා කියලා කියනවා. ආහාරය කැලරි ප්‍රමාණයක් තියෙනවා ආදි වශයෙන්. උෂ්ණේ නිපදවනවා කියන. මේ ඇඟ ඇතුලේ නිපදවන උෂ්ණයක් අර තේජෝ ධාතුවම නේද ඒක මමද? ඊට පස්සේ මේ ශරීරයෙන් ඒක නිදහස් වෙලා යන ආලෝකෙද? උෂ්ණේ වායුවට විහිදිලා යනවා. ඒ ලෝකෙට ගියේ තේජෝ ධාතුවේ මම හිටියද? ඒ මමද? හුස්ම ගන්නවා. වායු ධාතුව ගත වායු ධාතුව මමද? ඉත ගත හුස්ම ටිකත් වායු ධාතුව විසක් මමද? ඊට පස්සේ පිට කළා ගමන ලෝකෙටම. මම පිට වුණා. වායු ධාතුව පිට වුණා. ඒක වායු ධාතුව. එතකොට ආපෝ ධාතුව, තේජෝ ධාතුව, පඨවි ධාතුව, වායු ධාතුව කියන මේ හතර පිට තිබුණත් මම නෙවෙයි. මගේ කියන්නේ එකක් ඒකේ තිබුණා. ආත්ම කරන්න එකක් ඒකේ තිබුණා. ඇතුලේ තියෙනවා ආත්ම කරන්න එකක් තියෙනවද, මම කරන්න එකක් තියෙනවද, මගේ කරන්න එකක් තියෙනවා. ආයිත් ඇතුලෙන් පිට වෙලා ගියා මම කරන්න එකක්, මගේ කරන්න එකක්, මගේ ආත්මය කරන්න එකක් ඒකේ තිබුණා. ওই ධාතු හතරෙන් ගොඩනැගිලා තියෙන ශරීරයේ නම් තියෙනවද මම කරන්න එකක්, මගේ කරන්න එකක්, මගේ ආත්මය කියන්නේ. එහෙනම් ඕකට මම කියන එකට හැවටලාද කියන්නේ නැද්ද? හිතලා බලන්න. ඒකට මම කියලා දෘෂ්ටියක් ගත්තරන් ධාතු වලට දෘෂ්ටියක් ගත්තම මම කියන්නේ ඇත්තක් ගත්තා. අනේ වාසනේ කියලා බලන්න. එතර වෙනේයි කය මම නෙමෙයි කිවි ඕකයි. කය මගේ නෙමෙයි කිවි ඕකයි. කය මගේ ආත්මය කියලා ගත් එකක් නෙමෙයි කිව්ව නො හේතුව උඩයි. ඔන්න කය ගැන බල නැහැ කි. ධාතු හතර ගැන බල නැහැ. ඊට පස්සේ බලනවා මොකද්ද බලන්නේ? හිත ගැන. මොනවාද හිත වෙන් කරලා තියෙන්නේ? ප්‍රභේද කරලා තියෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ඊහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. හයකට බෙදලා විග්‍රහ කළා. විභජ්‍යවාදී. බෙදලා බලන්න ඕනේ අත බලාගන්න. දැන් ඇහැට රූපයක් පේන වෙලාවට චක්කු විඥානය පහළ වුණා මිස ඇහැට රූප නොපෙනෙලාට චක්කු විඥාන පහළ වෙනවා. ඒ පේන වෙලාවේදී පහළ වෙච්ච චක්කු විඥානේ ඊ ආරමුණු කරගෙන පහළ වුණා මිස ඊ ආරමුණත් බාහිර ලෝකෙන් දිවිලා ගියා. ආරමුණු කරන්න නැති හේතුව නැත්නම් චක්කු විඥානේ නැති ඵලයේ තියෙනවා. නැ චක්කු විඥානේ විද්‍යාමාන වෙන්නේ ඇහෙන් රූප වල්නක. ඒ මොහොතක් ගානෙම ඊ ආරමුණ ගෙවිලා යනකොට ඒ සමග පහළ වූ චක්ක විඥානත් ගෙවිලා යනවා. එන්නේ චක්ක විඥානය කියන්නේ ඉස්තර එකක්. හේතු ඵලයක්. හේතුවම ඵලයකට මම කිව්වට මම වෙයි. මගේ කිව්වට මගේ වෙයි. මගේ ආත්මය කියන දෙයක් ඒකේ තියෙනවා. කණ්ඩ ශබ්දයක් ඇහෙනවා. විවිධාකාර අරමුණු කලට එනවා. කණ්ඩ ශබ්ද අරමුණු වෙනකොට ශබ්දේ සෝත විඥානය ලැබෙනවා. සෝත විඥානයේ හේතුව ශබ්ද අරමුණ කණ්ඩ වැඩි වෙනවා. ඒ හේතුවේ ඵලය වශයෙන් සෝත විඥානය පහළ වෙනවා. ඒ ආරමුණ ගෙවිලා යනකොට ඒ සෝත විඥානය ගෙවිලා යනවා මිසක් පවතිනවා. එහෙනම් සෝත විඥානය කියලා එකක් පවතින එකක් තියෙනවා. හේතු ඵලයක් නැද්ද? හේතුවක ඵලයකට මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට වෙයි. හිතලා බලන්න. නාසියේට ගන්ධයක් එනවා. එනකොට සුවඳ හෝ ගඳ හෝ දැනෙනවා. ඒ එනකොට දැන ආරමුණ වීමේදී නැගින එකක් මිසක් ගාන විඥානය නිකන් පහළ වෙනවා. එනම් පහළ වෙන එක පහළ වෙන්නේ හේතුවත් එක්කලා නම් ඒ හේතුව ගෙවෙනවත් එක්කලා මේක ගෙවිලා යන බව පේනවා. ගාහන විඥානය කියලා මම කියන්නේ, මගේ කියන්නේ, මගේ ආත්මය කියන්නේ එක තව ඉතුරු වෙලා තිබුණාද ඔබට? දිවට රසයක් ගන්නවා. අරමුණු කරනකොට රසය දැනෙනවා. අරමුණ ගෙවිලා යනකොට රසයත් ගෙවිලා යනවා. පැහැදිලිව පේනවා. එහෙනම් දිවට ගන්නකොට දැනෙන එක ඒක හේතුව ගෙවෙනකොට ඵලයේ ගෙවෙනවා නම් ජීවහා විඥානයේ ගෙවෙනවා. මොකද පවත්තන්න තියෙන්නේ ජීවහා විඥානය. මම කියන්නේ, මගේ ආත්මය කියන්නේ එක ඉතුරු වෙන එක මොකද්ද? ඒක බලන්න කල්පනා කරන්න. ඒක හේතුඵලයක් නම් හේතුඵලයේ කොහොමද මම කියන්නේ, මගේ කියන්නේ, මගේ ආත්මය කියන්නේ. ඒ ධර්මතාවයට අනුකූලව ස්පර්ශයේ එකින් හේතු වෙන නිසා ඵලය හටගත්තා. හේතු වෙන තුනම ඵලයේ නිරෝධනා ඕක නේද වෙන්නේ. කායයේ ස්පර්ශයක් දැනෙනවා. නිකන් දැනෙනවා. යමක ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ වෙන වෙලාවෙදී ඒක නැගුණා. ඒ ස්පර්ශය යත්තරලා ගියහම, ගිවිලා ගියහම ඒ ක්‍රම ස්පර්ශයේ ගිවිලා ගියා. ආයතයක් වුණොත් තමයි ආයත ස්පර්ශ වෙන්නේ, කාය විඥානයක් පහළ වෙන්නේ එතකොට. නම් හේතුවක් ඇතුව කාය විඥානයක් පහළ වෙනවා. හේතුව ගෙවුනහම කාය විඥානය ගෙවිලා යනවා මිසක් පවතින කාය විඥානය මොකද්ද? එහෙනම් කාය විඥානයේ මම කියන්නේ, මගේ කියන්නේ, ආත්ම කරන එකක් තිබුණා. හේතු ඵලයේ හටගත්තා. හේතු ගෙවුනහම ගෙවිලා ගියා මිසක් ධර්මයක් අරමුණු වෙනවා හිතට. අරමුණු වෙනකොට මනෝ විඥානය පහළ වෙනවා. ඒ ධර්මයේ ගෙවිනාත් එක්කලම ඒ මනෝ විඥානය ගෙවෙන මිසක් කොහෙද ඉතුරු වෙන්නේ? සැප වේදනාවට හේතු වෙන්නා වූ අරමුණක් එනකොට සැප වේදනාව පහළ වෙනවා. ඒ අරමුණ ගෙවිලා ගියාම සැප වේදනාව ගෙවෙනවා. ඒ විලාවට තියෙන සැප වේදනාව විතරයි. දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් එතකොට නැහැ. දුක් වේදනාවට අටුණු වෙන්නා වූ හේතුවක් ආපු විලාවට දුක් වේදනාව වොඩ නැගිනවා. හිත කොට නැගිලා හිට. එහෙනම් ඒ අරමුණ එනකම් විතරයි ඒක තියෙන්නේ. ඒ විලාවට සැප වේදනාවක් නැහැ, උපේක්ෂා වේදනාවක් නැහැ. උපේක්ෂා වේදනාවට හේතු කාරකයක් ස්පර්ශ වෙනකොට උපේක්ෂා වේදනාව එනවා. ඒ ස්පර්ශ නවතිනකොට ඒක නවතිනවා. එහෙනම් මොකද හිත කිව්වේ? හේතුඵලයක් නිසා මම කියන්නේ, මගේ කියන්නේ, මගේ ආත්මය කරන තව එකක් තියුණාද ඔයද? මෙන්න මේ ටික බලාගෙන යනකොට ගත කිව්වේ එකේ, හිත කිව්වේ එකේ, මම කියන්නේ, මගේ කියන්නේ, මගේ ආත්මය කියන එකක් නෑ කියලා තවන්ට නුවන්ට ප්‍රත්‍යක්ෂ වෙලා වැටහෙනවා. ඔය ටික අහකලා මොකද හිත කිව්වේ? මෙහෙනම් කිව්වේ මම කිව්වේ. ඔය ටිකෙන් බැහැර මමෙකුත් නැත්නම්, ඔය ටික තුල මමෙකුත් නැත්නම් මම කියලා ගත්තේ ලෝක සම්මතියෙන් කතා කරන්න වදනයක් ඉදිරුණා මිස දෘෂ්ටියෙන් අල්ලගන්න මම කොතන හිටියේ නැහැ කියලා දැකදාට සක්කාය දිට්ඨිය ඉවරයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියෝ ඔය ටිකයි. පංචස්කන්ධය කියෝ ඔය ටිකයි. ඕකේ උපාදාන කරගත්තාම සක්කාය දිට්ඨියෙන් ඒකේ බැඳුණා. කාය සත්‍ය දෘෂ්ටියක් හදාගෙන ආත්ම කියලා දෘෂ්ටියක් හදාගෙන බැඳුණා. ඕකේ යථාර්ථය දැනගත්තාම තවත් දෘෂ්ටියක් ඉදිරියට ආත්ම දෘෂ්ටිය. රූපේ තුල මම රූපේ මමයි. මම කියන්නේ රූපයයි. රූපේ තුල මම ඉන්නවා. මාතෘ රූපයක් තියෙනවා. දෘෂ්ටි හතරක් ඉවරයි. වේදනාව කියන්නේ මමයි. මම කියන්නේ වේදනාවයි. වේදනාව තුලයි මම ඉන්නේ. මාතුලයි වේදනාව තියෙන්නේ. ඔය හතරම ඉවරයි. සංඥාව කියන්නේ මමයි. මම කියන්නේ සංඥාවයි. සංඥාව තුල මමෙක් ඉන්නවා. මාතුල සංඥාවක් තියෙනවා. හතරම ඉවරයි. සංඛාර කියන්නේ මමයි. මම කියන්නේ සංඛාරයි. සංඛාර තුලයි මම ඉන්නේ. මාතුලයි සංඛාර තියෙන්නේ. හතරම ඉවරයි. විඥාන කියන්නේ මමයි. මම කියන්නේ විඥානයයි. විඥානය තුලයි මම ඉන්නේ. මම තුලයි විඥානය තියෙන්නේ. හතරම ඉවරයි නහ. විශේෂ දිවිද සක්කාය දිට්ඨිය ඉවරයි කියන්නේ ඕක. විෂය ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නනවා. ඕක අහක් වුණාම සක්කාය දිට්ඨියක් නෑ. දැන් සක්කාය දිට්ඨිය නැති වුණේ මොකක් නිසාද? ධර්මයේ හැටියට දැක්ක නිසා. ධර්මයේ කිරී සැකයක් තියෙනවා. ධර්මයේ කිරී සැකයක් නේ. දේශනා කරලා බුදුන් කෙරෙහි සත්‍ය දේශනා කරලා බුදුන් කෙරෙහි මේ යථාබෝධය ලැබු උත්තමයා කෙරෙහි සැකයක් තියෙනවා. බුද්ධේ කංකෙතිත් නෑ, ධම්මේ කංකෙතිත් නෑ. ඊටනො ලැබුණා වූ ශික්ෂණය වුණාට පස්සේ යථාබෝධය ලැබුණාට පස්සේ යථාබෝධය ගැන සැකයක් තියෙනවා. සංඝේ කංකෙතිත් ඉවරයි. ඉසර මවෙ හිටියා කියලා අදහන දෘෂ්ටිය අතර දැන් ඒක තියෙනවා. ඉසර නැහැ හිටියා දැන් නැහැ කියලා එකක් තියෙනවා. ඉසරත් මවෙ හිටියේ නෑ, දැනුත් නෑ, වතුත් නෑ. එහෙනම් මොකක්ද තියෙන්නේ? ඉසර තිබුණේ හේතුඵල පරම්පරාව ක්‍රියාවලිය. දැන් තියෙන්නේ හේතුඵල පරම්පරාව ක්‍රියාවලිය. මතු හටගත්තා නම් හටගන්නේ හේතුඵල පරම්පරාව ක්‍රියාවලිය. අපි දැන් වෙන එකක් නෑ කිව්වහම අතීතයේ මම හිටියා, දැන් මම ඉන්නවා, මතු මමෙක් ඉන්නවා හැදෙන්න පුළුවන් කියන ඔය දෘෂ්ටිත් නැහැ. එහෙනම් මේ ඔක්කොම හේතු බලයෙන් පටිච්චසමුප්පාද ක්‍රියාදාමයක් මිසක් මෙතන සතික් පුද්ගලයෙක් වශයෙන් ගන්න එකක් නෑ. දැන් මේ පටිච්චසමුප්පාද දැක්කට පස්සේ බුද්ධ ආදී අටවෙනි සැකේ නැත් තියෙනවද? සක්කාය දිට්ඨි කියලා විදිකිච්ඡත් කියලා. ඕක දැක විත බලාවර්ෂණය කරලාද? බිම් බලාගෙන ගිහිලාද? උල බලාගෙන ගිහිලාද? කෑම කාලා ඉඳලාද? නොකා ඉඳලාද? එහෙම ප්‍රශ්නෙකින් තන එහෙනම් යථාබෝධිය දැක්ක දාම මිනිහ කියලා ප්‍රඥාවකින් ප්‍රඥාවෙන් ධර්මයේ හැටියට මෙනෙහි කළා ඔය ටික ලැබුවා මිසක් වෙන එකකින් ලැබුවා. උතපරාමර්ශණය කළා ලැබුවා. උතපරාමර්ශණය නෙවෙයි යථාබෝධය ලැබුවේ. ප්‍රඥාවෙන් ධර්මයේ සිහි කළා කියලා දැක්කට පස්සේ සීලපත පරාමාසයක් තියෙනවා. එහෙනම් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලපත පරාමාසෙ විදිලා ගියාම කියනවා සෝතාපන්න ඵලයට පත් වෙනවා. කොහොද දැන් අර බලවත් චන්දරාගේ ලෝකෙට බැඳිච්ච චන්දරාගේ නිසා කරන්නා වූ දහදුරාවලක් තියෙනවා. දහදුරාවල කියන්නේ දස අකුසල. දහදුරාම ඉවරයි. දුරාචාරයක් කළා නම් දුරාචාරය ඉවරයි. හතර පාගත වෙන හරිය ඉවරයි. හතර පාගත වෙන රාගය ද්වේෂයක් මොහය තිබුණා ඒ ඔක්කොම ඉවරයි. එහෙනම් මොකද ඉතුරු වෙන්නේ? අසෝතාපන්න පුද්ගලයා ඔය යථාබෝධයත් එක්කලා ඔය ටික ලැබුවා. මෙන්න සෝතාපන්න ඵලය. මේක උඩ ගියා වා එකක්, එළියක් වෙනවා, කුමිදු කෙටුවා වා එකක් දැක්කා. ඕවා මේ භාවනා කරන අය කෙලවරක් නැතුව දකින්න. අත්දැකීම. ඕවට රවට්ටනවා සමහර අය විදුලි කොටනවා වාගේ දැක්කා. ඒක ඕවම් ඵලේ ඕවාගේ කියලා. ඉතින් යථාර්ථය ඔහොම දැනගන්න ඕනේ. ඉතින් මම හොඳ ආලෝකයක් දැක්කා, මට ආලෝකයේ ඉන්න පුළුවන්. දැන් ඉතින් අනාගාමී වෙලා දැන් මෙහෙමත් ඉන්නේ. අපි ඔක පංචස්කන්ධයට දාලා බලන්න ඕනේ. දැක්කේ ආලෝකේ රූපයක් නා. වෙන එකද දැක්කේ? මනසින් හරි දැකන මනෝ රූපාකාරය. ඇහත් දැකන ඇහෙන් දැකම රූපාකාරය. දැනුනේ වේදනාව. හඳුනාගත්තේ සංඥාව. ඒක ප්‍රියයි මනාපයි කියලා ඒක වැඳුනේ සංඛාරය. ඒක ගොනු වෙලා හිටන් දැනුනේ හේතු බල වශයෙන් ගොඩ නැගිට විඤ්ඤාණය. එහෙනම් පංචස්කන්ධය නේදී. පංචස්කන්ධය නිවනද? අන්න තරගන්නේ නැහැ. එහෙනම් එළිය දැකලා හිටන් හැවටෙන්නේ නැව පංචස්කන්ධය දැකලාදී. පංචස්කන්ධයෙන් නිවන කියලා හැවටින්නේ. පංචස්කන්ධය දුක්ඛස්කන්ධයයි. දුක්ඛස්කන්ධය දැකලා නිවන කියලා සඳහා වෙන්නේ පංචස්කන්ධයේ නිවනේ නැහැ. අන්න දැනගන්න. එන එලියක් දැක්කහම එලියක් දැකලා සෝවාන් වුණා කියලා හරිද? ධර්මයේ හරියට තේරුම් අරගන්න. අරගෙන තේරුම් ගන්නද යථාර්ථය. අත්‍යරිච්ච දෙයක නොඇලිච්ච දෙයක මිදිකේක විද්‍යාමාන වීමක් තියෙනවා. යම් ප්‍රාණඝාත චේතනාවක් අත්‍යරින් නොඇලී මිදී ගියා නම්, බතු 15 වෙනි හේතු නැතුව ගියා නම්, එතන 15 වෙච්ච එක මොකද්ද? සිවිච්ච ගුණක් නැති වුණා මිස. අවිද්‍යාව නිසා ගොඩ නැගින්න පටන් ගත්ත ගුණක් අවිද්‍යාව දුරු වීමෙන් කෙලවර වුණා. එහෙනම් ජාතිය 15 වුණාද? කෙලවර වෙච්ච ජාතිය 15 වීමක් නෙමෙයි, තිබුණ ගුණක් නැතර වුණා. එහෙනම් අත්‍යරින් නොඇලී මිදී ගිය දෙනක ජාතියක් නැහැ. යාතියක් නැත්නම් ජරාවක් නැහැ, මරණයක් නැහැ. එහෙනම් එතන ශෝක පරිදේ දුක් දොමන සුපායසට ගන්න එකක් නැහැ. එහෙනම් නිවෙන යාති නැහැ, ජරා නැහැ, මරණ නැහැ. ශෝක පරිදේ දුක් දොමන සුපායස නිවනට නැහැ. අන්න එහෙම නිවන දකින්න ඕනේ. සෝවාන් පුද්ගලයා දැක නිවෙනුන තුෝක දකින්න ඕනේ. මෙන්න මේකට කියනවා නිවන් දැක්කා කියලා. එහෙනම් නිවන් දැක්කා කියලා ඇති දෙයක් දැක්කොත් ලෞකිකක් දැකලා නිවන් දැක්කා වෙන්නේ නැහැ. ලෞකිකත්වයේ තිරදින ගුණාත් ඇරින වැලිය මිදී ගියාද? නැවත පහළ වීමක් නැති නිසා ජාතියක් නැහැ. අත්තරිච්ච හරිය. ඉතුරු හරිය තියෙනවා. ඉතුරු හරිය නිවන් දැකම නැති හරිය. නිවන් දැක්ක හරිය අත්තරින් ඔලි විදිය ගියා. චන්දරාගේ නිදහස් වුණා. පාලකර එකක් නැහැ. එන જાතියක් නැහැ. නොදැක්ක හරිය જાතිය තව ඉතුරු හරිය තියෙනවා. ඒකත් අර විදිහට බලාගෙන යනකොට තවන් තව කොටසෙන් කොටස ගිහිලා කුණ ඉවරන සුද්ධ වෙලා ගියාට පස්සේ අවසර විඳන් බික්කවේ චිත්තං කියන චිත්තේ පහළ වෙලා ඉතුරු වෙනවා. ඒ පහළ වෙච්ච එක මතු භාවයක් හට ගන්නන්න හේතු නැති මට්ටමට රාග කුණු, ද්වේෂ කුණු, මෝහ කුණු ගැලවිලා ඉවරන. ඒ හත ගන්න එක මරණාසන්නයේ අවසාන වෙනකන් තියි. අරිහත් උන්වහන්සේ පිරිනම් පානකොට ඒකත් ඉවරයි. පංචස්කන්ධ දුකෙන් නිදහස් වෙලා. එතකන් හේතු නිසා හට ගන්න දුකෙන් නිදහස් වෙලා අරිහත් උන්වහන්සේ ඒ නිවි සැනසෙල්ලේ ඉන්නවා. පංචස්කන්ධ සංඛ්‍යාත දුකෙන් නිදහස් වෙනවා. අරුපරිශේෂ නිර්වාණයත් එක්කලා ඉන් විහාත දුක සියලු දුකෙන් නිදහස්. අල්ලගත් එකක් ගොඩ නැගිච්ච එකක් නැති නිසා නිවනට ආව කෙනෙක් නැහැ, ගිය කෙනෙක් නැහැ, නිවනෙන් ආව කෙනෙක් නැහැ, නිවනට යන කෙනෙක් නැහැ. නිවනේ රූපස්කන්ධ නැහැ, වේදනාස්කන්ධ නැහැ, සංඥා සංකාර විඥානස්කන්ධ නැහැ. ඇහක් නැහැ, කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, කයක් නැහැ. එහෙම එකකින් පණවල් එකක්වත් නැහැ. නිවන් දැක්කට පස්සේ. ඒ ඔක්කොම පහළ වෙච්ච එක තියෙනවා දුක්ඛස්කන්ධය. දුක්ඛස්කන්ධයෙන් නිදහස් වුණා නම් හටගත ලෝකයක් නැහැ, ලෝකෝත්තරයි. ලෝකෝත්තරත් ඉතින් වනවන්න වචනගත නැහැ. එහෙනම් ඉක්උත් පින්වන් පෑ බුදු පියාණන් වහන්සේලා ඇහකින් පණවන්නේ පණවනම් ඒ බඳු වැසක් නැත්මයි. කනකින්, නාසයකින්, දිවකින්, කයකින්, මලකින් පණවන්නේ පණවනම් ඒ බඳු කනක්, නාසය, දිවක්, කයක්, මලක් නැත්මයි. යම් රූපයකින් පණවන්නේ පණවනම් ඒ බඳු රූපයක් නැත්මයි. යම් වේදනාවකින්, සංඥාවකින්, සංකාරයකින්, විඥානයකින් පණවන්නේ පණවනම් ඒ බඳු වේදනාව, සංඥාව, සංකාරයක්, විඥානයක් නැත්මයි. අනු ලෝකෝත්තරත්. මේක තෝරා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අත්‍යරිච්ච හරියක් තියෙනවා නම් වංක දහම් කියන්නේ ඇද දහම්. ඇද තමයි අපි දසකුසල වශයෙන් ගන්න හරිය. ඒව ඇදයි. ඇද අත්‍යරිච්චව නිවන. දැකව හරිය අවංකයි. ඇද නැති විච හරිය. අල්තේ එක හටගත්ත නෙවෙයි කිවිජ ඇදක් නැති වෙලා ගියා. මොනවද ඇදවි? ප්‍රාණඝාතයේ ඇද දහම. අදත්තාදානයේ ඇද දහම. කාම මිත්‍යාචාරයේ ඇද දහම. ඒ වගේම අපිරිසිදු දහමක් බොරුව කියනවා පරසවතන පලා. පිරිසිදුයි කිවි. බොරුව නැති වුණා නම්, කේලව නැති වුණා නම්, පරසවත නැති වුණා නම්, පලාප නැති වුණා නම්, නැවත ගොඩ නගන්නේ හිච්ච නැතුව ගියා නම් ඇද දහම් ඒ ටික නෑ. අන්න ඒ ටික ඇදේ. ඇදහක් කියලා වංක වුණා. අපිරිසිදු අහක් කියලා පිරිසිදු වුණා. ඒ වගේම අපවිත්‍ර දහම් තියෙනවා. ලෝභය අපවිත්‍ර දහමක්, ද්වේෂය අපවිත්‍ර දහමක්, මෝහය අපවිත්‍ර දහමක්. ඒ ටික අත්හැරලා ගියා නම් අපවිත්‍ර දහම් නැතිකම පවිත්‍රයි. ඇතිදේ පවිත්‍ර නෙමෙයි මේ කියන්නේ. එහෙනම් නිවනයි පවිත්‍ර. දෘෂ්ටිය ලෝකේ අල්ලන්නව බලාපොරොත්තු දෘෂ්ටියෙන් අත්හැරලා ගියා නම් ප්‍රභා අස්සරයි. නැවත භවයට සරන්නේ නැහැ. එහෙනම් භවයට සරන බලාපොරොත්තු අත්හැරින වෙලෙ මිදී ගියා නම් ප්‍රභාතරයි. ආර්ය ප්‍රභාතරත්තේ නිවන. ආර්ය අවංකත්තේ නිවන. එහෙනම් මේ සීකලේ මොකද්ද? නිවන සීකරපු පද හතරක් වෙයි තියෙන්නේ. තමා අධ්‍යක්ෂපු නිවන සීකරන පද හතර. ඔන්න ඔය ටික සීකරනකොට පොතෙන් ලැබෙනවා උපසමානුස්සති. සංසිද්ධීමේ ලබන්නා වූ සිහි කිරීම නිවන සිහි කිරීම විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත උත්සාහ පරිණාමින් කාරණා හතරෙන් යුක්තයි. දැක්කේ දික්තිය සම්මා වුණා. සංකීර්ණ එකතු වෙමින් මිදුණා. සම්මා දික්තියක් වුණා. සම්මා සංකප්පේ කාම සංකල්පනා නැහැ, ව්‍යාපාද විහිංසා සංකල්පනා නැහැ, අව්‍යාපාද අවිහිංසා සංකල්පනාවට වැස්සා. වචනේ බොරු කේලම් පරසවදන ඵලපත් ඇරී ගියා නම් සම්මා වාචා වුණා. කානගත හදත්තාදාන කාමිත්‍යාචාර අත්තරී කියන සම්මා කම්මන්ත නැගුණා. ජීවිතේ වාස්තන් ඊය සදා නිමි පැවැත්ම සදා ආසාවෙන් නිමි නා. යථාභූතී පූර්ණ කරගන්න සම්මා ආජීවී ජීවත් වෙනවා. ඒ කරන උත්සාහයක් වීරියක් ඇතනම් නූපන් අපසල් නූපදීමට උපන් අපසල් කෙලවර කිරීමට නූපන් කුසල් ඉපදීමට කුසල කියන්නේ හටගන්න එකක් නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගයේ ඉපදීමට උපන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ධනය කිරීමට යම් උත්සාහයක් වීරියක් ඇද්ද කරන එකක් ඇද්ද සම්මා වායා ඒකත් වෙනවා. ඒතර ඒ පිළිබඳ වැටහෙනවා සතියේ ගෝචර වුණා නම් හරියට මේක මෙබඳු දෙයක් කිය. අන්න ගෝචරේම සීනුවනත් එකලා සම්බන්ධලා ගෝචරලා එනකොට මොකද වෙන්නේ? අසතිය දුරු වෙලා හිටන් සතියේ හිට මෙහිලා නිවන් දහිත පිහිට. සම්මා සතිය. එතකොට අකම්පයයි රාග කම්පා කරන්නේ ද්වේෂ කම්පා කරනවා මෝහේ කම්පා කරනවා. රාගක්ෂේන ද්වේෂක්ෂේන මෝහක් කරනවා අකම්පයයි. ඔකර කියනවා ආනන්තරික සමාධි. හේතුවක් නැහැ පහළ වෙන්න. හේතුවක් නැතුව ලෞකික හේතුවක් නැතුව පහළ වෙන සමාධි. කිසිම අරමුණක් අල්ලා ගන්න නැතුව පහළ වෙන සමාධිය යථාබෝධි. ඔකර කියනවා සම්මා සමාධි. සම්මා සමාධිය මාර්ගාංග හතක් පරිවාර කරලා පිහිටනවා. අන්න ආර්ය සම්මා සමාධිය. ආර්ය අෂ්ටායික මාර්ගය. මේ ඔය විදිහට වැඩෙනවා. ඔබ තේරුම් ගන්න අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රබෝධතරයි කියන තමාගේ අත්‍යවශ්‍ය කොටස පිළිබඳ චිත්ත ප්‍රසාදයෙන් සිහි කරනකොට නිවන මෝල් කරගෙන චිත්ත ප්‍රසාදය හට ගන්න. නිදහස් ප්‍රීතිය හට ගන්න. පිඳින ප්‍රීතිය නෙවෙයි නිදහස් වීමේ ප්‍රීතිය. ප්‍රීතිය වනස කායෝ පස්සද්දේ. එතන කාය සැහැල්ලු කරනවා. පස්සද්ද කායෝ සුකන්දී. නිදහස් වේටපත් වෙනවා. සුඛිනෝ සමාධියති ආර්ය සමාධිය ඔකින් ලබනවා. ඔය ක්‍රමයෙන් සමාධිය ලැබෙනවා. සමාධිය ලැබෙනකොට යථාභූත ඥාන දවසින් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ කියලා දේශනා කරනවා. ඒ සමාධිය ලැබෙන යථාභූතෝ දැකලා ඉන්න දැකපු දේ තවත් ප්‍රගුණ වෙනවා සමාධියේ. රාගය නිසා වහපු වැහිල්ල ඉවරයි. ද්වේෂයෙන් මොහෙන් නිසා වහපු වැහිල්ල ඉවරයි. ඒ නිසා බොහොම දීප්තිමත්ව අනිච්ච වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් දර අසාරත්තේ ප්‍රබුණිලා හිටන් ප්‍රඥාව විතීර්ණි බලවත් වෙනවා. අසාරත්තේ ලෝකේ තියෙන සාරත්තේ බිඳුවර වැහැලා ගියදා බිඳුව ඉක්මවලා හිටන් සිනපැත්තට ගියදා ලෝකේම දුක්ඛස්කන්ධය කියලා දැකලා ඉවරයි. එදාට දුක්ඛාරය සත්‍ය සම්පූර්ණයි අපි හතුනහම. දුක සමුදියක් දැක්කා, දුක නිරෝධයත් කළා, මාර්ගයත් වැළුවා, කරන්න දෙයක් නැහැ, කරන දේවල් කරලා ඉවරයි කියලා දැනගන්න. එදාට කියනවා, කරේ තු සියල්ල කරලා ඉවරයි බ්‍රහ්මචර්යාව කියන්නේ ඔක අරිස්තංග මාගේ බ්‍රහ්මචර්යාව පූර්ණිය කළා. මතු වලන් දෙකක් නැහැ කියලා මන් මගේ නුවණින්ම දැනගත්තා කියලා උන් උන්වහන්සේට කීයේ. ඒ අරිහත් උන්වහන්සේගේ නිගමනය. මේ ඔක විදිහට දකින්න ඕනේ. මේ එතකන් ඔය භාවනාව වඩන්න පුළුවන්.